ගරු බිමල් රත්නායක මන්ත්‍රි අමාත්‍යතුමා ඔබතුමා ඔබතුමා ඩිබේට් එක කරන්න. 29 2 8
29 වාඩි කළා දැන්
29 2 කියවන්න.
ගරු රත්නායක වාඩි කළා දැන් මේ අමාත්‍යන අරමුණම
කරුණාකර ඉඳගන්න. මේ ඔබතුමාලා තේරෙන්නේ නැහැ ස්ටෑන්ඩින් වල.
කරුණාකර ඉඳගන්නේ සභාවේ කටයුතුවට බාධා කරන එක. මෙතුමාගේ අරමුණම තියෙන්නේ සභාවේ කටයුතුවට. මොකද වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න විදියක් තිබෙනවා.
29 2
ඒ අනුව තමයි මේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කළේ. වෙනදත් වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරාම ගායන්ත මන්ත්‍රීතුමා එක යෝජනාව සම්මත කරනවා.
දරුසකර
කතානායකතුමනි මම මේ විවාදය ආරම්භ කරමින් විවාදය ආරම්භ කරමින් මෙතුමාට
කරුණාකර ඉඳගන්න.
දරු කතානායකතුමා මේ
ඉඳගන්න
විවාදය
29 දක් කියලා ඉඳගන්න.
මෙතුමාට අර එළිය මයික් එකක් දාලා දුන්නේ නැති එකේ වැරද්ද.
දරු
මට එළිය මයික් එකක් දාලා දෙන්න.
දරු සභානායකතුමා.
දරු කතානායකතුමනි දරු කතානායකතුමනි මෙතුමලා දන්නේ පාර්ලිමේන්තුව ඩිස්රප් කරන්න විතරයි. ඉතින් ඕනනම් ලේවලින් ලියලා දෙන්න ඕක. එළිය මයික් එකකුයි කැමරාවකුයි දාලා දෙන්න කරු කතානායකතුමනි. ඒ නිසා දරු කතානායකතුමනි ඒ නිසා මේගොල්ලෝ පව් කතානායකතුමා මේගොල්ලෝ පව්. හරි පක්ෂෙකුත් නැහැ. හරි පක්ෂෙකුත් නැහැ. දැන් ලේවලින් මේ ඔයත් ඥානේද අර ඔයත් ඥානේද සංවාද නිලධාරීන් හම්බ වෙන්නේ. දරු කතානායකතුමනි මේගොල්ලන්ට මරු වැඩේ වුණේ මේගොල්ලෝ ගියා සංවාද නිලධාරීන් හම්බ වෙන්න. සංවාද නිලධාරීන් ජනාධිපතිතුමා හම්බ වුණාට පස්සේ කිව්වා සර් කටි ආවා ගියා අපි ගණන් ගන්නේ නැහැ කියලා. අයියෝ දයාසිරි අයියෝ දයාසිරි අයියෝ මේ දයා මේ හරිද? ඒ නිසා මේ අයියෝ මේ කාලේ කන් නැතුව දැන් හරි. ඒ නිසා ගරු කතානායකතුමනි ඒ නිසා කතානායකතුමනි අපිට කියන්න තියෙන්නේ මේකයි. අද දිනේදී ඉතාම වැදගත් 53ක් අපි අද විවාදෙට ඉදිරිපත් කළ දෙනවා. පක්ෂෙකුත් නෑ. මේ පක්ෂෙකුත් නෑ. සජීව ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් මෙයාට කැමති නෑ. ඔව්. එතුමත් කැමති නෑ මෙයාට. මෙයා ගණන් ගන්නෑ. ආරයට පක්ෂෙකුත් නැහැ. ආරයා සජබෙන් අස්සුණා. හරි. හා එහෙනම් මැදට වෙලා ඉන්න. අපි විවාද කරනවා. හරි. ඒ නිසා පොයින්ට් ඔෆ් ඕඩර් ඉල්ලන්න බෑ මැදේ ඉඳන්. පොයින්ට් ඔෆ් ඕඩර් ඉල්ලන්න පුළුවන් පුටුවේ ඉඳන්. හා හරි. ඔබතුමා තනවද? ලේවලි ලියලා දෙනවද? මෙයා ලේවලි විපක්ෂ නායකතුමා මේක ලේවලි ලියලා දෙනවද? විපක්ෂ නායකතුමා මේ ඔබතුමාට මේගොල්ලත් එක ගියාම තියෙන ඡන්දත් කැඩෙනවා. හරිද? තියෙන ඡන්දත් කැඩෙනවා. මේ මොකද්ද මේ? මේ තනිකර අර මිනිස්සු එපා කියපු පොහොට්ටුව මේ. මේ අර මිනිස්සු ගහලා පන්නපු පොහොට්ටුව මේ. ඔබතුමාට ඡන්දෙන්නේ නැහැ මේ වැඩෙන්. ඔබතුමා හොඳද? මේ අර පොහොට්ටුකාරයෝනේ මේ. හරිද? මේ පොහොට්ටු සංස්කෘතියට ඔබතුමා ගොදුරු වෙන්න එපා. විපක්ෂනායකතුමා. ඒ නිසා ඔබතුමාට තියෙන සත දෙකක් නැති වෙනවා මේ දයාසිරිත් එක ගියාම. තියෙන සත දෙකක් නැති වෙනවා.
ගරු
දයාසිරිත් එක ගියාම සත දෙකක් නැති වෙනවා.
ඔබ ඔබතුමා
මෙයාව ගණන් ගන්නෑ. දැන් ජනාධිපතිතුමා වුණත් ඇවිල්ලා කිව්වනේ මෙයා හුළඟ වගේ කියලා. මෙයා අර දන්නේ මෙයා දැන් කරන්න දෙය තමයි කතානායකතුමනි. මෙතුමා දැන් අර මේ මෛත්‍රියේ ළඟට එනවනේ. දැන් ඔයා රිලානටුම් පුරුදු නානම් හරි. මේ මනුස්සය ආශ්‍රණ කරන්නතෝ ඉන්න වාඩි වෙලා ගිහිනේ. මේ ගිහලා වාඩි වෙන්න. ඔතන ඉඳලා පොයින්ට් ඔෆ් ඕඩර් කොහමද තම්මේ? ඇත්තටම විපක්ෂ නායකතුමා අපරාධ. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා
වාඩි
වෙන්න. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා වෙන පක්ෂයක් හදාගත්තා. ඔබතුමා මේ පක්ෂය හදලා රනිල් වික්‍රමසිංහ පැරද්දුවා.
කරුණාකර 29 2 කියවන්න.
29 2 කියවන්න. ඔබතුමාගේ නමකට
කරනවා. 29 2 කියවන්න.
කවුද මේ? අන්තිම මේ ගත අනාගතතුමා ඔබතුමා පයිසකට ගණන්ගන්න එපා කවුරුත් ගණන් ගන්න මෙයා හරිද ඊළඟ පාර ඊළඟ පාර නොමිනේෂන් දෙන්න නොමිනේෂන් ගන්න පක්ෂයක් නැහැ මෙයා කවුද මෙයා ගත අනාගතතුමනි දැන් අපි දන්න මෙතන ඉන්නවා කිසිනේස මන්ත්‍රීතුමාලා රෝහණ මන්ත්‍රීතුමාලා ඒකලො සජබය මෙයා කවුද ඒ නිසා අනේ ගත අනාගතතුමනි ඔබතුමා මෙතුමට ඒ නිසා අපට කතා කරන්න දෙන කතා නැහැ අර ඉතාලා දෙකක් මනතුමාක් තිබෙනවා
ගත අනාගතතුමා ඔබතුමා කතා කර
බලන්න දැන් බලන්න කතා නාගතුමනි කවුද මෙතන කෑ ගහන්නේ එක්කෙනෙක් පොහොට්ටුකාරයෙක් අනිත් එක්කෙනා මන්ත්‍රීකම බදුල්ලේ සල්ලි කාට විකුණුමු කෙනෙක් මේ විපක්ෂ නාගතුමා ඔබතුමා වාඩිලා ඉන්න මට කතා කරන්න දීලා කතා නාගතුමා මේ වෙලාව අඩු කරන්න විපක්ෂය මගෙන් නෙමෙයි හරිද ඒ නිසා මේ සජබේ වැදගත් පක්ෂය සජබේ වැදගත් පක්ෂය හොඳද හරිද ඒ නිසා කතා නාගතුමනි ඒ නිසා කතා නාගතුමනි ඔබතුමා විපක්ෂ නාගතුමාට එන්න කියලා උපදෙස් දෙන්න එතුමාගේ වැදගත් තනතුර හැල්ලු කරන් දෙන්න එපා කියලා මේ වෙන වෙන කට්ටියට හරි ගරු කතා නාගතුමනි අපි අද ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා තත්ත දේපල වෘත්තිකයන්ගේ ආචරණයේ පනත් කෙතුම්පත ඒ වගේම කන්ටේනර් ඩිපෝ මෙහෙයුම්කරුවන්ගේ බලපත්‍ර ලබා දීමේ පනත් කෙතුම්පත ඒ වගේම නැව් නියුදිතයන්ට නැව් බඩු ගෙන යන්නන්ට යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ සංශෝධන පනත් කෙතුම්පත් තුනම අපි අද ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම වරාහයා සිවිල් ගුවන් සේවා ඇමතුමා රාජකාරී කටයුත්තකට විදේශගත රාජ්‍ය නිසා එතුමා වෙනුවෙන් ඉතිරි 52ක් මම ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි මම මුලින්ම කියන්න කැමතියි අද මේ පනත සාකච්ඡා කරන එකේදී මූලික අරමුණ තියෙන්නේ ඇත්තටම මේ ක්ෂේත්‍රය රියල් ස්ටේට් ක්ෂේත්‍රය ලංකාව තුළ විශාල සංවර්ධනයක ලක් වෙලා තියෙන ආයතනයක්. ඒ නිසා මේකේ විවිධ වෘත්තිකයන් අවශ්‍ය වෙනවා. මේ ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයන් අවශ්‍ය වෙනවා. ඒ වෘත්තිකයන්ට අදාළ කරන නියාමනයන්, වෘත්තීය ගරුත්වය සහ ඒ වගේම විනය පද්ධති, ඒ වගේ මේගොල්ලන් ඉන්ද්‍රස්යත් එක්ක නිල වශයෙන් සම්බන්ධ වීම වගේ දේවල් වැදගත්. ඒ නිසා අපේ රටේ ගොඩක් වෘත්තික ආයතනවලට වෘත්තීන් වලට විවිධ ආයතන පාර්ලිමේන්තුවෙන් හදලා තිබෙනවා. සාද සිද්ධ වෙන දේ තමයි ශ්‍රී ලංකා තත්ත්ව දේපල සංවර්ධන හා ආයෝජන ක්ෂේත්‍රයේ නව යුගයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකා තත්ත්ව දේපල වෘත්තීය වේදිකාවේ ආයතනය ඉන්ස්ටිටියුට් ඔෆ් රියල් එස්ටේට් ප්‍රොෆෙෂනල් ශ්‍රී ලංකා පිටවීම සඳහා ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙතුම් ප්‍රතේ ජාතික වැදගත්කම තිබෙනවා. ඒ වගේම මේ හුදෙක් වෘත්තීය ආයතනයක් පිහිටවීමක් නොවේ කටු කතානායකතුමනි පමණක් නෙමෙයි ආර්ථික ස්ථාරභාවය මූල්‍ය පාරදුෂ්‍යතාවය සහ උගත් මානව සම්පත ජාතික සංවර්ධනයට බද්ධ කිරීම සඳහා ගනු ලබන ව්‍යූහගත ප්‍රතිසංස්කරණයක් විදිහට උත්සාහ කර තමයි මම දකින්නේ. ඇත්තරම ගත්තොත් මේ පනත රදාල කරන පූර්ණ මහන්සිය වැඩිපුරම ගත්තේ අපේ අනුර කරුණාතිලක ඇමතුමා එතුමාව සිහිපත් කරන්න ඕනේ මේ වෙනුවෙන් දන ලද මහන්සිය වෙනුවෙන්. ඒ වගේම ගරු කතානායකතුමනි අප රට මෑත අතීතයේ මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදයෙන් පසු නැවත ගොඩනැගීමින් පවතින මේ මොහොතේ දේපල සංවර්ධන ආයෝජන ක්ෂේත්‍රයේ ජාතික ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගයක් බවට පත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 වාර්තාවලට අනුව රියල් එස්ටේට් ඇක්ටිවිටීස් ඇන් ඕනර්ෂිප් ඔෆ් ඩ්වෙලින්ග්ස් අංශය 2024 වර්ෂය තුළ 4% වර්ධනයක් වාර්තා කර තිබෙනවා. එමගින් පැහැදිලි වන්නේ කර්මාන්ත සේවාස බැංකු ක්ෂේත්‍රයේ සමග ගැඹුරු සම්බන්ධතාවයක් ඇති මෙම අංශය ජාතික ආර්ථික ස්ථාවර කර ගැනීමට දක්වන දායකත්වයයි. තවද කොළඹ කොටස් වෙළඳ පොලේ දේපල සංවර්ධන හා ආයෝජන සම්බන්ධ සමාගම්වල වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 100කට අධික මට්ටමක ළඟා වී තිබෙනවා. එම නිසා මෙම ක්ෂේත්‍රයට පවතින දේශීය විදේශීය ආයෝජක විශ්වාසය ඔබතුමාට සාමේ සභාවට පැහැදිලි. නමුත් ගරු කතානායකතුමනි මෙවැනි විශාල මූල්‍ය සංසරණයක් සහ ආයෝජන ආකර්ෂණයක් පවතින ක්ෂේත්‍රයක් තවමත් විධිමත් නියාමන පද්ධතියක් නොමැතිව පවත්වාගෙන යාම රටක් ලෙස අපට දැරිය නොහැකි අවදානමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප රට ඇති කරගෙන ඇති වැඩසටහනේ ප්‍රධාන අවධාරණයක් වන්නේ ආයතනික පාලනය පාරදෘෂ්‍යතාවය සහ වගවීම ශක්තිමත් කිරීමයි. තත්ත්ව දේපල සංවර්ධන හා ආයෝජන වැනි උසස් අවධානම් සහිත ක්ෂේත්‍රයක් නියාමනයකින් තොරව පවත්වා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය ආයතන යටතේ අප ලබාගත් විශ්වාසය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ටත් පටහැනි තත්ත්වයක් වෙනවා. මෙම පනත් කෙතුම් පත හරහා එම අඩුපාඩුව යම් ප්‍රමාණයකින් හෝ පිරවීමට අප හැකියයි අපි විශ්වාස කරනවා. ගරු කතානායකතුමනි මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ ජාතික වගකීමද මෙම ආයතනය පිහිටවීමේ මූලික හේතුව. මූල්‍ය බුද්ධි ඒකකයේ 2024 වාර්ෂික වාර්තාවට අනුව දේපළ සංවර්ධන හා ආයෝජන ක්ෂේත්‍රය මුදල් විශුද්ධිකරණයට මධ්‍යම සිට ඉහළ අවදානමක පවතින අංශයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. නියාමනයක් නොමැතිවීම හේතුවෙන් අපරාධ හරහා උපයන කළු සල්ලි දේපළ වෙළඳාම් ගනුදෙනු තුළින් සුදු කර ගැනීමේ අවදානම ඉහළ යන අතර එමගින් ඉදම් හා නිවාස මිල කෘතිම ඉහළ ගොස් සාමාන්‍ය පුරවැසියන්ට නිවාස හිමිකම සිහිනයක් බවට පත්වලා තිබෙනවා. 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත FATF Financial Action Task Force අන්‍යෝ නැගීමට සාර්ථකව මුහුණ දීමට නම් දේපළ සංවර්ධන හා ආයෝජන වෘත්තියේදීන් ලියාපදිංචි කිරීම ඔවුන්ගේ වගකීම් පැහැදිලි කිරීම සහ AML/CFT Anti-Money Laundering and Countering the Financing of Terrorism ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක වන නියාමනාතනයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ගරු කථානායකතුමනි, මෙම පනත් කැටුම්පතේ තවත් වැදගත් මානයක් වන්නේ මානව සම්පත් සංවර්ධනයයි. අද අපේ විශ්වවිද්‍යාල පද්ධතිය හරහා විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලය වැනි ආයතන හරහා දේපළ කළමනාකරණය, තක්සේරුකරණය සහ ආයෝජන විශ්ලේෂණය පිළිබඳ උගත් උපායධාරීන් විශාල පිරිසක් බිහි වෙනවා. නමුත් ඔවුන්ගේ දැනුම සහ වෘත්තීය හැකියාවන් රටේ ආර්ථිකයට විධිමත් ලෙස යොදා ගැනීමට අවශ්‍ය පාලන ව්‍යූහයක් හරියාකාරව මෙතෙක් තිබුණේ නැහැ. මෙම ආයතනය හරහා එම උගත් තරුණ පරපුරට වෘත්තීය පිළිගැනීමක්, වගකීමක් හා ආචාර ධර්ම රාමුවක් සපයමින් දේපළ සංවර්ධන හා ආයෝජන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අපට හැකි වේවි අපි විශ්වාස කරනවා. ගරු කථානායකතුමනි, මෙම ආයතනය පිහිටවීමෙන් වෘත්තියේ කිසිම වෘත්තියකට අසාධාරණයක් සිදු කිරීමටත්, එක වෘත්තියකට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දීමටත් අප කටයුතු කරන්නේ නැහැ. පැහැදිලි ලෙසම බලපත්‍ර ක්‍රමයක් වෘත්තීය ප්‍රමිතීන් සහ ආචාර ධර්ම නියාමනයන් හරහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට විශ්වාසයෙන් තම ආයෝජන සිදු කළ හැකි පරිසරයක් සකස් කරනවා. එම නිසා මෙම ආයතන ස්ථාපිත කිරීම කිසිදු වෘත්තීය කණ්ඩායමකට එරෙහිව ගෙන එන ලද්දක් නෙමෙයි. ගරු කථානායකතුමනි, පසුගිය කාලයේ පුරාවට මේ පනත ක්‍රියාත්මක කිරීමෙන් ඇතිවිය හැකි සමහර ප්‍රතිවිපාක පිළිබඳව දැනටත් මේ හා සමාන වෘත්තීන්වල සිටින විවිධ වෘත්තිකයන්ට මෙම ආයතන ස්ථාපිත කිරීමෙන් ඇතිවෙන්න පුළුවන් යම් ආකාර ගැටලු පිළිබඳව අතිවිශාල සාකච්ඡා ප්‍රමාණයක් කරා, විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය අමාත්‍ය ඒරංග ගුණසේකර මැතිතුමත්, අනුර කරුණාතිලක මැතිතුමත් විශාල මහන්සියක් ගත්තා. ඒ වගේම මුදල් අමාත්‍යංශය මගේ දැනීමට සාකච්ඡා අතිවිශාල ප්‍රමාණයක් කරලා අපි වෙනත් කිසිදු වෘත්තීය කණ්ඩායමකට අසාධාරණයක් නොවන පරිදිත්, නමුත් අනිත් පැත්තෙන් දැනට මෙහෙම නිශ්චිත පිළිගත් ආයතනයක් නැතුව සිටින මේ වෘත්තික කණ්ඩායමට ආයතනයක් පිහිටවීමටත් අපි තීරණය කළා තිබෙනවා. ඒ වගේම අපි ඉදිරිපත් කළ තිබෙන පනත් කෙටුම්පතේ ඒ පනත් කෙටුම්පතට අදාළ අධිකරණයෙන් අපිට ක්ලියරන්ස් ලැබිලා තිබෙනවා. ඒ වගේම ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සංශෝධන දෙකක් යෝජනා කළා තිබුණා. අපි එය පිළිඅරගෙන එය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, ඒ සාකච්ඡා තුළදී මේක පුළුවන් තරම් විවිධ වෘත්තීන් අතර සහයෝගයෙන් සම්මුතියෙන් කරගැනීමට අවශ්‍ය කරන යම් වෙනස්කමුත් අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. පනතේ හරයට වෙනසක් නොවන ආකාරයට. එම නිසා මේ පනත් කැටුම්පතේ මූලික අරමුණ තිබෙන්නේ ජාතික ආර්ථිකයේ දීර්ඝකාලීන ස්ථාවරත්වය, මූල්‍ය පාරදුෂ්‍යතාවය සහ උගත් මානව සම්පත් නිසි භාවිතය තහවුරු කිරීමට එන ප්‍රගතිශීලී පියවරක්. ඒ නිසා මේක පක්ෂ මතවාද පුද්ගලික කණ්ඩායම් මත ගෙනෙන එකක් නෙමෙයි. ඉතින් අපි දන්නවා අපේ රටේ වෘත්තීන් අතර යම් යම් තිබෙනවා, මේ යම් යම් අනවබෝධයන් තිබෙනවා. ඒ අනවබෝධයන් සමහරට සිද්ධලා තිබෙන්නේ දේශපාලන අධිකාරීන් විසින් සමහර අවස්ථාවවලදී ඒ වෘත්තීන්වලට පොදු රාමුවෙන් බැහැරව ගිහිල්ලා යම් යම් අයිතිවාසිකම් වැඩිපුර දෙන්න කල්පනා කරපුවා. ඉතින් ඒ වගේ කරලා යම් කිසි කාලයක් ගියාට පස්සේ ඒගොල්ලන් පුරුදු වෙනවා ඒ ක්‍රමයට. ඒක ළඟෙත් වැරද්දක් කියන්න බෑ. නමුත් අපේ රටක් විදියට අපි වැටුප් වැඩ කිරීමේදී ගරු ජනාධිපතිතුමා ගිය අවුරුද්ද අපි මුණ දුන්නු ලොකුම ප්‍රශ්නේ තමයි මේ විවිධ වශයෙන් දීලා තියෙන විවිධ දේශපාලන උමනාවන් මත, විවිධ බලපෑම් මත සමහර විට ඒවා ඒවා පුළු ඇකමඩේට් කරලා සමහර වෙලා. සමහර ඡන්දයක් ලංගලා දීපු පත්තීම් මත, ඡන්දයක් ලංගලා අනුමත කරපු SOR මත, ඡන්දයක් ලංගලා අනුමත කරගත්තු සමහර ආයතන මත සැලකිය යුතු ගැටලු ඇති වෙලා තිබෙනවා. ඒ නිසා අද රටේ ඉන්න වෘත්තිකයන් හැම කෙනාම දන්න ප්‍රශ්නයක් තමයි ආයතනවල විශාල ගැටලු තිබෙනවා. සමහර වෘත්තිකයන් ඉන්නවා උන්ට කවදාවත් ඒ ආයතන ඉහළට යන්න බෑ. ඒ නිසා අපි අලුත් ආණ්ඩුවක්, අපි අලුත් ප්‍රතිපත්ති මත වැඩ කරන ආණ්ඩුවක්, අපි තුල කිසිම ගෝත්‍රික භාවයකින් අපි කටයුතු කරන්නේ. අපිට ඉංජිනේරුවත් වටිනවා, ඒ වගේම ජැනිටත් වටිනවා, දෙන්නම වටිනවා, දෙන්නම රට අවශ්‍යයි. ඒ නිසා අපි මේ වෘත්තීන් දිහා කිසිම අපි ගිය විශ්වවිද්‍යාල, අපි ගිය ඉස්කෝල, අපි ගිය මොනවා හරි ඒවා අදාළම නැහැ. ඒවා අදාළම නැහැ. අපිට එහෙම කිසිම ගෝත්‍රික මනසක් නැහැ. අපි රට දිහා උඩින් කල්පනා කරලා, මොකද අපි මේ දේශපාලන ව්‍යාපාර තුළ පුරුදු පුහුණු වෙලා තියෙනවා, මිනිස්සුන්ගේ දිහා, මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා පළල් විදියට බලන්න, කිසිම ආකාරයක ගෝත්‍රික භාවයක් නැතුව. ඒ නිසා ගමට අදින, විශ්වවිද්‍යාලයට අදින, ආසනයට අදින එහෙම මොනවත් නැහැ. ඒ නිසා මේ ගැන, ඒ නිසා තමයි හදපු පනත මේ උසාවියෙන් ක්ලියර් වෙලා තියෙද්දි, සෙක්ටරල් ඕවර්සයිට් කමිටියෙන් ක්ලියර් වෙලා තිබෙද්දි, ගරු එරංගමතුමා මම හිතන්නේ විශාල සාකච්ඡා ප්‍රමාණය, විශාල මාසයක් ගත්ත පුළුවන් තරම් එකතාවයකට එන්න. ඒ නිසා අපි මේක කරන්නේ සම්පූර්ණ සද්භාවයෙන්. නමුත් අපි විශ්වාස කරන මේ ආයතනයේ නීතිගත වුණාට පස්සේ මේක යම්කිසි මාස 6ක් අවුරුද්දක් විතර ක්‍රියාත්මක වෙනකොට තමයි මේක හැඩහුරුකම අපිට පේන්න පටන් ගන්න. ඉතින් එවැනි අවස්ථාවකදී යම්කිසි රටේ ආර්ථිකයට යම්කිසි අසාධාරණයක් වෙනවනම්, යම්කිසි වෘත්ති කණ්ඩායමකට අසාධාරණයක් වෙනවනම්, ඒ කියන්නේ අපි ලෑස්ති අනිවාර්යයෙන්ම මේ පිළිබඳව නැවත සාකච්ඡා කරන්න, නැවත ඒ ගැන සොයා බලන්න. මොකද පනත් කියන ඒවා කාලානුරූපව සංශෝධනය වෙනවා. ඒ නිසා මට ඒක තමයි මේ පනත සම්බන්ධව කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට බලාපොරොත්තු වන ඔය අවශ්‍ය කරන ඉතාම කෙටි සංශෝධන ප්‍රමාණය ලබා දෙන්න. ඒකම ගරු කථානායකතුමනි, මං විනාඩි කීපයක් ඉල්ලා සිටිනවා. අද නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ කොටසට අදාළ කරන පනතක් මේක. අද ඉතාමත්ම කනගාටුදායක සිද්ධියක් තිබෙනවා. ඒක තමයි UDA අයිති හෙළමුතු සෙවන නිවාස සංකීර්ණයේ බදා මිස්තරයක් ගැලවී යාම හේතුවෙන් කුඩා දරු පැටියෙක්, අවුරුදු 7ක දරුවෙක්, එයා ඊයේ තුවාල වුණා. අද වෙනකොට එයා නැති වෙලා තිබෙනවා. එතකොට මේ සම්බන්ධව ගත්තට පස්සේ අවුරුදු 7යි මාස 6ක දරුවෙක් හේනමුල්ල පිහිටි රන්දිය උල්පත නිවාස ව්‍යාපෘතියේ A4U18 දරන නිවසේ තමයි ඒ දරුවා එයාගේ දෙමාපියත් එක්ක පදිංචිලා ඉඳලා තියෙන්නේ. ගරු කථානායකතුමනි, මේක ගත්තට පස්සේ මේක ගොඩනැගිල්ලේ බදාම තට්ටුවක් කඩාගෙන වැටීමෙන් තමයි මේ චූටි දරුවා මෙහෙම වෙලා තිබෙන්නේ. එහෙම ගත්තට පස්සේ මේ ගොඩනැගිල්ල සම්බන්ධව කතා කළොත් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනරජීවන ව්‍යාපෘතිය යටතේ 2014 ඔක්තෝබර් 28 දින ඉදිකිරීම කටයුතු ආරම්භ කරන ලද හේනමුල්ල පිහිටි හෙළමුතු නිවාස, හෙළමුතු සෙවන නිවාස ව්‍යාපෘතියේ එහා බී ලෙස ගොඩනැගිලි දෙකකින් සමන්විත වන අතර නිවාස එකක 1043කින් යුක්ත වෙනවා. මෙහි ඉදිකිරීම කටයුතු අවසන් කර කොන්ත්‍රාත්කරු විසින් 2019 ඔක්තෝබර් 30 දින නාගරික සංවර්ධන අධිකාරියට බාර දෙන ලද දීලා තිබෙනවා. ඒකේ ඉහත දැක්වූ ඒ ගොඩනැගිල්ලේ 1A7U24 හා 1A7U25 දරන නිවාස දෙක අතර පිහිටා ඇති බදාම ස්තරයේ දුර්වල වූ ස්ථානයේ කොටසක් කැඩියාම හේතුවෙන් තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. මේකේ කොන්ත්‍රාත්කරු සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ්, උපදේශක ඉඳලා තියෙනවා සෙන්ට්‍රල් ඉංජිනියරින් කන්සල්ටන්සි බ්‍යුරෝ, ඉදිකිරීම් පිරිවැය මිලියන 4038ක්, උපදේශන පිරිවැය ලෙස මිලියන 125ක් මේකට වැය කරලා තිබෙනවා. ඒ වගේම කරු කථානායකතුමනි, අනුතර සිදුවීමෙන් පස්සේ දරුවා ඒ පවුලේ අය විසින්, ඒ ප්‍රදේශය විසින් ජාතික රෝහලට ඇතුල් කරලා තිබෙනවා. ඒ වගේම ඒ කළමනාකරුවෝ ඉන්නවා ඒ නිවාස සංකීර්ණ ලේකුළුවත් යම් යම් මැදිහත් වීම කළා තිබෙනවා. එතකොට දැනට අපි කරලද පරීක්ෂණයෙන් ඉහළ මාලයන්ගේ මේ පොදුවේ මේ සංකීර්ණ වල තියෙන ගැටලු, මෙතන තියෙනවා බිල්ඩින් 70ක් ආසන්න වශයෙන් මිනිසු ලක්ෂයක් ජීවත් වෙනවා. මේවයි තියෙන පොදු ගැටලු. ගත්තොත් ගරු කථානායකතුමනි, ඉහළ මාලයන්ගේ බීත්ති පුපුරා තියෙනවා, අපජලය බැහැර කරන ලබන නල පද්ධතියේ විවිධ ස්ථානවලින් කාන්දු වීම සහ බිත්තියට සවි කරන දිස්ත්‍රාලෙන් ගැලවිලා තිබෙනවා. අත්ඇටවල් දිරා ගිහිලා තිබෙනවා. ස්ලැබ් ඉදිරිතලලා තිබෙනවා. නාගරික පුරණ ජීවන ව්‍යාපෘති අර්ථ ඉදිකට නිවාස ව්‍යාපෘතින් වල ගැටලු අතිවිශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම ඒවයි අර මධ්‍යම වලට අබ්බැහි වෙච්ච අය විසින් ඒවයි ලිෆ්ට් වල සියල්ල ගලවනවා, ලයිට්ස් ගලවනවා, ඒ වගේ ප්‍රශ්නක් තිබෙනවා. ඒම නිසා මේ දරුවාගේ ජීවිතය අහිමිවීම පැහැදිලිවම නාගරික සංවර්ධන අධිකාරියෙත් ඒ වගේම මේවා සම්බන්ධව හරියාකාර මේවයි ජීවත් වෙන්නේ මිනිස්සු කියලා හිතන්නේ නැතිව කරන ලද ඉදිකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස තමයි මම හිතන්නේ. අපි ඒ නිසා මේ අමාත්‍යංශය බාරගත්තට පස්සේ මේවැනි සිද්ධියක් දැනගෙන නෙමෙයි අපි මිලියන් 325ක් වෙන් කරා මේ ගොඩනැගිලි 70න් ඉතාමත් අවශ්‍ය මේකත් ඇතුළුව ප්‍රතිසංස්කරණය කරන්න. ඒ වගේම මෙතනම තිබෙනවා කරු කතානායකතුමුණ අලුතෙන් AIIB බැංකුවේ නායකින් හදනවා තවත් නිවාස ව්‍යාපෘතියක් තොටලඟ ඒ ප්‍රදේශයේ. එතන ඒ බිල්ඩින් එක හදන නිසා මම ඇත්තටම මේ නිවාස සංකීර්ණය බලන්න ගියා. මීට කලින් මං හිතන්නේ දිත්තවලට කලින් වගකීම් බාර ගත්තට පස්සේ එතකොටත් ඇත්තටම අර AIIB නිවාස සංකීර්ණ ඉදිකරන නිසා මිනිස්සු කිව්වා තමන්ගේ බිත්ති පුපුරන්න පටන් අරන් තියෙනවා. එහෙනම් ඒකම එකම හේතුව කියලා මම හිතන්නේ. ඒකත් අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි, කාලයක් තිස්සේ තියෙන දෙයක්. ඒ නිසා ඇත්තටම අපි NBRO report එකක් අරගෙන තීරණයක් ගන්න කියලා මම එවෙලෙම නියෝග කළා. ඒ වෙලාවෙත් මේ ගෙදරද මම දන්නේ නැහැ. මම ගෙදරකට ගියාම ගෙදරක ඇතුළට ගියාම මේ ගෙදර පදිංචිකරුවා පෙන්නුවා මේ බිත්ති ඉරිතල්ලා තිබෙනවා. ඒ නිසා පැහැදිලිවම ගත්තට පස්සේ තිබෙන්නේ මේ අඩු ආදායම්ලාභී මිනිස්සුන්ව ගයක් හදලා දීලා කොහේ අතාරලා දාලා තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ සම්පත් සහ ශ්‍රම මානව සම්පත බෙදීම ගත්තොත් කරු කතානායකතුමනි මේ ගෙවල් මේ බිල්ඩින් 70ක මේ 24ක් ඒකක බිල්ඩින් 70ක මිනිස්සු ලක්ෂයක් විතර ඉන්න මේක වෙනුවෙන් අවම සම්පත් ප්‍රමාණයක් තමයි වෙන් කළ තිබේ. මේකට මානව සම්පත වෙන් කළ තියෙන ඉතාම අඩුවෙන් මේක මේන්ටේනන්ස් වලට තිබෙන්නේ කාර්මිකධාරී 5 දෙනෙක් වගේ ප්‍රමාණයක් ඉන්නේ. ඉංජිනේරු එක්කෙනෙක් මට මතක විදියට ඉන්නේ. මතක විදියට නෙමෙයි එක වාහනයයි තියෙන්නේ. ඉතින් අපි මේවා මීට සති දෙකකට කලින් හඳුනගෙන මේ හවුසින් කියන අංශය අපි සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂ ජනරාල් වටේට පත් කරලා සම්පූර්ණයෙන්ම මානව සම්පත වෙන් කළා. මොකද මම මේක කියන්න ඕන මේ UD එක හදලා තිබෙන්නේ තනිකර එලීට් එකට සර්විස් කරා. ආකේඩ් එකයි ගෝල් මාකට් එකයි ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයා ඔය ටික මේන්ටේන් කරන් ඉන්න නිලධාරීන් ප්‍රමාණය වැඩි. ගරු කතානායකතුමනි මේ ගෙවල් 14,000ක මිනිසුන්ගේ නඩත්තු කටයුතු සඳහා වෙන් කළ තියෙන ප්‍රමාණයට වඩා මේක තනිකරම රෙජිමෙන්ටල්. ඒ කියන්නේ මේක උඩ සිට පහළට එලීට් එකට සේවා සපයනවා. අර මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දීලා පුළුවන් නම් ඉඳපන් කියලා තියෙනවා. මම ඒ නිසා ගිය දවසේ නම් මේ නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරින් එක්ක මම මේ විවාදේ කරලා තිබෙනවා. විවාදේ කළා තමයි අපි ගිය සතියේ තීන්දුව කළේ. ගිය සතියේ කලින් සතියේ තීන්දුව කළේ මේක සම්පත් බෙදියාම සහ මුලින්ම වෙන් කරන්න වෙනස් කරන්න ඕනි. ඒ වගේම මේ නිශ්චිත කරුණ සම්බන්ධව NBRO report එකකුත් අපි ගන්න තැදෙන. නමුත් මම විශ්වාස කරනවා ඒ වාරගෙන නැතුව ඇති. මොකෝ සමහර දිත්වත් ආවා. දිත්වාවේ නැතත් එහෙම මේ මිනිස්සු ගැන තෙතමනෙන් වැඩ කරන සංස්කෘතියක් නාගරික සංවර්ධන අධිකාරියේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඉතාම දරුණු මම කියන්නේ තනි තනි නිලධාරීන්ගේ වැරදි ගැන. මම ඇත්තටම මම මේ මාසෙම කළ තියෙන හැප්පෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මාත් එක්ක හැප්පෙන්නේ නැවනේ අයිඩියොලොජි එකම තියෙන්නේ. සම්පූර්ණ urban development අයිඩියොලොජි එක තියෙන්නේ කොල්ලු පිටිය බම්බල පිටිය ගෝල්ෆ් ෆේස් දිනු කරන්නේ. අපි කිව්වොත් එම් මොඩර්නයිසේෂන් එකක් කරන්න කියලා දන්නේ පාක් හදන්න විතරයි. මේ නාගරික අර්ධ නාගරික ප්‍රදේශවල ඉන්න සාමාන්‍ය මධ්‍යම පන්තිය වර්කින් ක්ලාස් එක ගැන මිනිසුන් වෙනුවෙන් එක මලක් වවන්න එක ප්‍රතිමාවක් හදන්න එක ස්ටැචු එකක් හදන්න එක පොණ්ඩ එකක් හදන්න හිතෙන්නේ නැති මානසිකත්වය. ඒගොල්ලෝ අතිශය දක්ෂයි. දක්ෂයයි ඉන්නවා. හැබැයි ඔබතුමාලා දන්නවා නාගරික සංවර්ධනය කියලා කියන්නේ ඒකට දර්ශනයක් අවශ්‍යයි. එතකොට තමයි ඒ දර්ශනය තමයි පේන්නේ. ඒ නිසා තනිකරම මේක රෙජිමෙන්ටල් පොඩි හමුදා කරනකට ලක් වෙලා තිබුණා. ඒ වගේම ඉතාම නපුරු මතවාදයක් මේකට හැදුවා. ඒ නපුරු මතවාදයේ ගොදුරු බවට මේ දක්ෂිණ නිලධාරීන් පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඒක කඩලා තියෙන්නේ. අපි කැඩුවට මේ ප්‍රශ්න විඳ ගන්න අපිට බැරිලා තියෙනවා. ඒ නිසා අවංකම ගත්තොත් මම ඊයේ එරංග ඇමතුමාට කිව්වා මේ දරුවගේ ප්‍රශ්නේ නිසා නෙමෙයි මෙහෙම වෙන්න පුළුවන් මොකද ඔයා ගිනි ගන්නතොත් එහෙම කරු කතා නැහැ තුමල එළියට ගන්න ක්‍රමයක් නැහැ මිනිසු 4000 ඉන්න බිල්ඩින් තියෙනවා යට එක කඩයක් නැහැ ඒ නිසා මම මටම කියාගන්නේ මේවා අවසාන වශයෙන් විනාඩියක් දෙන්න කතා නැහැ ඒ නිසා මම අන්තිම කනගාටු වෙනවා මගේ දරුවා එහෙම වුණා නම් මං අද පත්තරේ තත්ත්වය ගැන මට තේරෙනවා අපිට වන්දි දෙන්න පුළුවන් අපි වන්දි දෙනවා නමුත් දරුවෙක්ට සමාන වන්දියක් නැහැ ඒ නිසා වෙන කරන්න දෙයක් නැති නිසා ඒ පවුලෙන් කනගාටුව සහ සමාවිල නොඇරෙන වෙන කරන්න දෙයක් නැති නිසා එහෙම කියනවා අපි උපරම වහන්සේන ගරුකතා අනාගතමුනි මේ අඩුව ආදාන ලාභී කියලා කොන් කරලා මුළු තැන් මුළු මුල්ලට දාලා තියෙන මේ පුංචි මිනිසුන්ගේ ජීවිතය යහපත් කරන්න ඉතින් ඒකට ඒගොල්ලොත් සහායක කරගන්න අපි වැඩපිළිවෙලකුත් හදලා තිබෙනවා ඒ වගේම තමයි මේ කොළඹ කතාව නාගරික සංවර්ධනය කියන එකෙන් යාපනය කිල්නොච්චි මුලතිව් නුවරඑළිය ඒවා බලන්නෙම නැහැ ඒවා අදාළ නැහැ ඒ ඔහේ නිකන් ස්ක්‍රෝලි නිකන් ඔහේ හැදෙන්න දීලා තියෙන්නේ ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධනයේ DNA එක වෙනස් කරන්න අපිට මැන්ඩේට් එකක් තියෙනවා ජනවරමෙන් අපි නාගරික සංවර්ධනයේ DNA එක වෙනස් කරනවා වෙනස් කරලා උපරිම උත්සාහ කරනවා මෙවැනි අනතුරු උපරිම ප්‍රමාණයක් අවම කරගන්න ඒ නිසා අපි ඒ දරුවාට වන්දි ලබා දීම යනාදී අපි කරන්න යනවා UD එකට අපි ඒක ලංකෝමත් කරයි නමුත් අපි ඒ පවුලෙන් සමාවාද සිටිනවා මේ වෙච්ච ඛේදවාචකය පිළිබඳ බොහොම ස්තුතියි